සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අසින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු චාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු චාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි
පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි නීතිසාරණ සහිත ආජීවාෂ්ටමක සීලය මාර්ගඵල නිවන් පිණිසම සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත නමෝ තස්සේ
භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ
ඉතිපිසෝ භගවාහයං සම්මා සම්බුද්ධෝ
විචාරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දික්ඛිකෝ අකාරිකෝ දීපස්සිකෝ උපනයිකෝ පච්චත්තං මේති තම්බෝ නිඤ්ඤෝ හේති සුප්පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජ්ජපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ इदं चत्तारि पुरिस युगानि पुरिस पुत्रा एष भगवतो सावक संघो पाहुनेयो पाहुनेयो दाक्षिणेयो अञ्जलि करणीयो अनुत्तरं पुण्याक्षेत्रं लोकस्वाति चेतियं सर्वं सर्वदाने सुपतिष्ठितं शारीरिकधातु महाबोधिं बुद्धरूपं सकलं सदा कालेन वाचा चित्तेन प्रमादेन मया कृतम् अक्षरं कमने बन्ते भूरिपञ्चतथागत कायेन वाचा चित्तेन प्रमादेन मया कृतम् अक्षरं कमने धम्म सन्धित्विकारिक कायेन वाचा चित्तेन प्रमादेन मया कृतम् अक्षरं कमने सङ्ग सुपतिपन्न
අතිගෞරවනීය පොදේ මහානායක මහත්වරණන් වහන්සේ වරක්මක පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්තුනි අද දවසේද මේ මේ සත්ක්‍රියාව කුසල ධර්මය ආරම්භ කළ තුන්වන දවසේ අද දවසේදී මේ තුන්වතු සූදානම් වෙන්නේ ලෝතර බුදුජානන් වහන්සේ සත්‍යයන් කෙරෙහි කරුණාවෙන් දේශනා කළ ඒ ධර්මය ටිකක් අහලා පැහැදිලි කරගෙන ඊට අනුව ප්‍රතිපත්ති ධර්මයේ හැදෙන්නට. පින්වත්නි බුදුජානන් වහන්සේ එදා උපවත්තන සාල උද්‍යානයේදී ඒ ප්‍රධාන ප්‍රාණත්‍ය ප්‍රධානමන්ත්‍රී වැඩෙන අවස්ථාවේදී මේ දසදහසක් සක්කුල දෙවියෝ භාගතු මහන්සේ අද පෙරුවන් පානවා කියලා නොයෙක් විදිහේ භාගතු මහන්සේ කළ සේවයට ස්තුති ගාථා කියමින් නොයෙක් විදිහේ මල් දිව්‍යමය මල් වලින් පූජා කළා. තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය වෙහි යන තරමට මල් අහසින් වැටෙන්න ගත්තා. එවැගේම දිව්‍යමය වූ සුවඳ පූජාවන්ගෙන් පූජා කළා. එවැගේම දිව්‍ය වූ නොයෙක් මුෂ්ටි ගීතයන්ගෙන් තථාගතයන් වහන්සේට ස්තුති කළා. මේ අවස්ථාවේදී භාගතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ ලෝකයා තථාගතයන් වහන්සේ දසා නොයෙක් විදිහේ ආමිස පූජාවන් කරනවා. ආනන්ද තථාගතයන් වහන්සේ දසා ආමිස පූජාවන් කළාට ඒක ඔවුන් තමයි අයිති වෙන්නේ. ඒක විපාකය ඒ කෙනා තමයි. නමුත් යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේට ගරු කරනවා නම් සත්කාර කරනවා නම් පූජා කරනවා නම් වන්දනාමාන කරනවා නම් ඒ හැම කෙනෙක්ම තථාගතයන් වහන්සේට පූජා කෙරුවා වන්දනා කෙරුවා යන ගණයට යනවා ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය හැසිරෙනවා නම්. ඉතින් තථාගතයන් වහන්සේ දෙන්නේ නියම විදිහට තථාගතයන් වහන්සේට කරන වන්දනාව හැටියට මොකද්ද භාගතුන් වහන්සේ දේශනා කළ ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය හැසිරෙනවා නම් කුමක් නිසාද? දිනොතුනේ සාරා සංකේය කල්පලක්ෂයක් ඇස්සිස් මොස්ලේ දන් දීලා පාරමී දන් පිරුවේ අහිංසක බලාපොරොත්තුවක් හිතේ තබාගෙන ඒ තමයි මේ එක සත්‍යෙක් හරි එක එක්කෙනා හරි මේ ගෝර භයංකර කටුකුරු සංසාරෙන් මට එතර කරන්ට ලැබෙනව නම් එතර කරන්ට පුළුවන් නම් කියන සත් අදහසෙන් කලන අදහසින්මයි. ඉතින් ඒ වගේ අදහසෙන් පාරමී දම් පුරලා ලෝතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා සසර දුක් නිවන ධර්මයේ දේශනා කළා ප්‍රතිපත්ති මාර්ගයේ ලෝකී ඇති කළා. ඉතින් අපි මේ ප්‍රතිපත්ති ධර්මයේ හැසිරෙනවා පින්වතුනි ඒ බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුව පිෂ්ඨ කරලා දෙනවා වගේ අපිට ධර්මයේ කියලා දුන්නු ශාස්ත්‍ර මහන්සියට ප්‍රතිඋපකාර ගුණයක් සැලකනවා වගේ ඉතින් ඒ අනුව බලනකොට තමන්ට තහපතක් වෙනවා වගේම තථාගතයන් වහන්සේට කරන්න පුළුවන් ඉහළම ආදරේ ඉහළම ගෞරවය තමයි පින්වතුනි මේ ප්‍රතිපත්ති ධර්මයේ පූජා කරන එක. ඒ නිසා හැම දිනම බොහෝම කලන සිත්තු බොහෝම වුණාවෙන් අන්දාසේදී තම තමන්ගේ සිත කය වචනය සුන්දරව ආරක්ෂා කරගෙන අකුසල ධර්මයන්ට නොදී කුසල ධර්මයන් වඩා වර්ධනය කරගන්නේ ප්‍රතිපත්ති ධර්මයේ හැසිරෙන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. පින්වතුනි ඒ සඳහා අදට මම එක ධර්ම පරියායක් පැහැදිලි කරන්නම්. සම්මාදිට්ඨිය පිළිබඳව පින්වතුනි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර චිතවනාරාමයේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේට බොහෝ සෙයින් ළඟම අග්‍ර උපස්ථායක තනතුර දෙවියනේ විසිටුමා. ඉතින් අනේක විසිටුමා නොඑක විදී කුසල ධර්ම කරලා ජීවිතයේ අන්තිම මොහොතේදී මරණාසන්න මොහොතට කිට්ටුව ජීවිතය අතහැරෙන්න කිට්ටුව එක පුරුෂයෙකුට පණ්ඩයක් ලැබුවා ගිහිල්ලා සරියුත් මහ රහතන් වහන්සේට කියන්න පුළුවන් නම් අනුකම්පාවෙන් අනේක විසිටුමාගේ දෙකට පොඩ්ඩක් වඩින්නේ කියලා. පරමේ පුරුෂයා සේවකයා ගිහිල්ලා මතත් කළාම සරියුත් මහ රහතන් වහන්සේ ආනන්ද මහ රහතන් වහන්සේවත් එක්කගෙන අනේක විසිටුමාගේ දෙකට ආවා. පින්වතුනි අනේක විසිටුමා හරි ආදරේ කියනවා සරියුත් මහ රහතන් වහන්සේට. සංඝරත්නයටම කැමති නමුත් පෞද්ගලික විශේෂ ලැබිකමක් සෙනෙහසක් ආදරයක් තියෙනවා සරියුත් මහ රහතන් වහන්සේට. ඉතින් ඒකම සරියුත් මහ රහතන් වහන්සේ මගේමයි කියන්නේ මමායනය කරමින් තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ වෙලාවේදී තමන්ගේ ජීවිතයේ අන්තිම මොහොතේ තමන් ආදරය කරන ප්‍රේමනාත් ස්වාමීන් වහන්සේ තමන්ගේ නිවසට වැඩමවා ගත්තා. ඒ වෙලාවේදී ශරීර මහ රහතන් වහන්සේ අහනවා ගෘහපති කොහොමද ඔබගේ රෝගාබාධයන් අඩු වෙනවා පේනවද වැඩි වෙනවා පේනවද ඉවසන්න පුළුවන්ද? ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මගේ රෝගේ ඉතාමත් දරුණේ හරිම අමාරු වැඩි වෙනවා පේන්නේ වැඩි වෙනවා පේනවා. ස්වාමීන් හරියට හරක් මරණ මිනිස්සෙක් ඉතාමත් කියුණු සතකින් ආයුධයකින් ඒ ගව දෙනෙකුගේ බඩ පලන්නාත්මෙන් කුස තුළ උපදින අධිමාතෘ වේදනාවන් කුස පහරනවා පෙනෙනවා. ස්වාමීනි යම්සේ දක්ෂ යම්සේ බලවත් පුරුෂයෙක් ඉතාම දැඩි රැහැනකින් හිස වෙනල දිටත්තට අදිනවා වගේ හිසේ අධිමාතෘ කැක්කුමක් පෙනේ කියලා මේ විදිහට පෙන්නලා මේ දුක් වේදනාව අධිකයි බව පෙන්නවා. ඒ වෙලාවේදී සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා ගැහැවිය එනම් ඔබ මෙහෙම ඉක්මෙන්නට ඕනේ. මොකද්ද? මාගේ මේ විඥානේ මාගේ මේ සිත සිතට ඇස ඇසුරු නොවේවා ඇස උපාදාන නොවේවා රූපය ඇසුරු නොවේවා රූපය උපාදාන නොවේවා චක්කු විඥානය ඇසුරු නොවේවා චක්කු විඥානය උපාදාන නොවේවා. ඒ වගේම මගේ සිතට කන ඇසුරු නොවේවා කන උපාදාන නොවේවා. ඒ වගේම සබ්දේ සෝත විඥානය ඇසුරු නොවේවා උපාදාන නොවේවා. ඒ වගේම නාසයත් ගන්ධයත් ගහන විඥානයත් ඇසුරු නොවේවා ඒ ඇසුරු කරගෙන මගේ සිත නොපීඩාවා නැත්තම් උපාදාන නොවේවා. ඒ වගේම දිවත් රස ජීව විඥානයත් ඇසුරු කරනුගෙන ඉන්නට ඒ ආයතනේ උපාදාන නොවේවා කියලා හිතෙන්න. ඒ වගේම කයත් කාය පොට්ටබ්බය කාය විඥානයත් ඇසුරු නොවේවා උපාදාන නොවේවා. සිත ධර්මාරමණක් මනෝ විඥානයත් ඇසුරු නොවේවා උපාදාන නොවේවා කියන තැනකින් ඔබ ඉක්මන ගෞපතිය කියලා අනේක විසිටමාට අවවාද කළා. මේ අවස්ථාවේදී අනේ පිටිසිතුමා ඇඬුවා. අඬනකොට ආනන්ද මහරහතන් වහන්සේ අහනවා, ගෘහපති ඇයි ඔබ මේ වස්තු ගැලෙනවද? මේ වස්තු බාලයන් ඔබට ලෝභයි දුකයිද කියලා. ස්වාමීන් වහන්සේ, මම මේ වස්තු ගැලෙන්නේ නැහැ, මේ වස්තු බාලයන් මට දුක නැහැ. නමුත් මේ වගේ දහම් පරයයක්, මේ වගේ දහම් කරුණු ටිකක් අසුවිරූප බවක් මතක නැහැ. අසුවිරූප බවක් මට මතක නැහැ. ඒ නිසා මේ වගේ ඒ අහන්ත නොලැබුණු ගැඹුරු දහමක් පහපු නිසා ඒකටයි දුක මට කියනවා. ඊට පස්සේ සරිත් මහ රහතන් වහන්සේ දේශනා කරන ගෝපතිය, මේ ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ධර්මය සුදුවත් අඳින ගිරියයිට අවබෝධ කර ගැනීම ඒ තරම් ලෙහෙසි නෑ, ඒ තරම් පහසු නෑ, ඒක අපහසුයි කියලා. අනේ ස්වාමීනි, එහෙම හිතන්නට එපා. මේ සුදුවත් අඳින ගිරිය අතරදී මේ වගේ ගැඹුරු අරුත් ඇති ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ධර්මය අවබෝධ කර ගන්න පුළුවන් අය ඉන්නවා. ඒ නිසා අනුකම්පාවෙන් භික්ෂුන් වහන්සේලාට කියන්න, ස්වාමීනි මේට පස්සේ මේ වගේ ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ධර්මය දේශනා කරන්න කියලා ඉල්ලීමක් කළා. ඉතින් මම මෙතෙන්දී ඒ කාරණාව මතක් කළේ, තෙමුතුනේ කොහොමද අපි අපේ හිතට ඇහැ රූපේ චක්කු විඥානේ ඇසුරු කරන්න මොදි? තාපතෙන් මුතුනේ ස්පර්ශ ආයතන හැම ඇසුරු කරන්නේ නැතුව ජීවත් වෙන්නේ කොහොමද? ඔන්න උත්තර තමයි අවශ්‍ය. දැන් අපි මේ භවනා කරන්නේ ඊට පස්සේ ඒ අපිට ස්පර්ශ ආයතන හය ඇසුරු කරන්නේ නැති වෙන අපේ හිත තියාගන්න බෑ. ඒ පුළුවන් වෙන තත්ත්වයට පත් කරගන්න තමයි සත්‍යයෙන් ගත්තොත් අපි මේ භවනා කරන්නේ. එතකොට මොකද්ද ස්පර්ශ ආයතන හය කියන්නේ? මොකද්ද අපේ හිත කියන්නේ? කොහොමද මේ ස්පර්ශ ආයතන හය ඇසුරු නොවෙන්නේ කියන කාරණා ටික අපි තේරුම් කර ගන්න ඕනේ. හරි. ඒකට දිනතුනේ ඇහැ කන දිව නාසය ශරීරයේ මනසින් ධර්මාරම්මන සීකල දැනගන්නවා කියන ටික අයිති ස්පර්ශ ආයතන 6. මේ ස්පර්ශ ආයතන 6 එක පැත්තක්. එතකොට මේ ස්පර්ශ ආයතන 6 ආරම්භය අපිට මනෝ විඥාණයෙන් උපදිනවනම්, ඒ කියන්නේ අපේ උපදින මනෝ විඥාණය මේ ස්පර්ශ ආයතන 6ට නැඹුරු වෙලා උපදින තා ස්පර්ශ ආයතන 6ට නැඹුරු වෙලා උපදින තා අපි ස්පර්ශ ආයතන 6 ඇතුළු කළා උපාදාන කරගෙන ඉන්නවා වෙනවා. නමුත් ස්පර්ශ ආයතන 6 නිසා උපදින අපේ කර්ම සිත් නැත්තම් මනෝ විඥාණය ස්පර්ශ ආයතන 6ට නැඹුරු වෙලා නැත්තම් ස්පර්ශ ආයතන 6 මිදිලා පවතිනවා නම් එතකොට මේ ස්පර්ශ ආයතන 6 ඇසුරු කළ නැහැ ලෝකේ නැසිකින්ච ලෝකේ උපාදීති ලෝකේ කිසිවක් උපාදාන කළ නැහැ යන ගණයට යනවා. අරබම් ඔක්ක ඔබලන්ට පැහැදිලි කළා දෙන්නම් තේරෙන විදිහට. අපි මෙහෙම කියවොත් තේමුතුනේ ඒකට අපිට ඉස්සෙල්ලා මේ ස්පර්ශ ආයතන 6 ඇත්ත ඇති හැටි ටිකක් දැනගන්න වෙනවා. මොනිටි කාලෙදිත් මේ ආයතනයන්ගේ ඇත්ත මොකක්ද කියන ටෙක්නික පෙන්නන්නම්. මම අද ඔක්කොම ආයතන ටික එක්කලා අරගෙන පෙන්නන්නම්. ඒකට උපමාවක් හැටියට මම අර මතක් කළේ, දැන් අපිට සද්දයක් ඇහෙනකොට මම මේ අරමුණ ගත්තේ මේක පැහැදිලි නිසා. මේ කිමුතු නුදන්නා භාෂාවකින් කෙනෙක් කවුරුහරි කතා කළොත් ඔයගොල්ලන්ට සද්ද ඇහෙන්නේ නේද? අර සද්ද ඇහෙනකොට මොනවද තේරෙන්නේ? මොකුත් තේරෙන්නේ නැහැ නේද? මොකුත් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන 6 ආරම්භය මනෝවිඤ්ඤාණය කිහිටලා නැහැ. අපේ මනසෙන් මේ ස්පර්ශ සද්ද ඇත්ත තමයි මේ සෝතම් පරිච්ඡ සද්දේච උපජ්ජති සෝත විඤ්ඤාණ. කන තියෙනවා, සද්දේ තියෙනවා, සෝත විඤ්ඤාණයක් තියෙනවා. ඔන්න දැන් මේ තුන් දෙනාගේ එකතු සද්ද ඇහෙනවා. ඔන්න එක ආයතනයක්. නමුත් ඒ සද්ද ඇහෙනවත් එක්කම කිසිම දෙයක් සිහි කරගන්න, හිතාගන්න, හිතට මවාගන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ කියන්නේ ස්පර්ශ ආයතනයේ ආරම්භය, සද්දේ ආරම්භය මනසේ කිසිම නිමිත්තක් කරගෙන මනෝ විඥානයක උපදිරුව නැහැ කියන එකයි කියන්නේ. තේරුණා නේද? එතකොට බැරි වෙලා හරි අපිට යමක් තේරෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ සද්දය ඇහෙනවත් එක්කම මේ සද්දය කියන එක අරබය අපේ මනසේ අපි එක එක දේවල් සිහි කරගන්නවා. අපි කියමු මේ මට හොඳ කියනවා, මට කතා කරනවා මේ කියලා අපි හිතනවා. හිතුවාම අපි හිතපු දේ, අපි කල්පනා කරපු දේ තමයි දැනගන්නේ. නමුත් සද්ද කන ඉදිරිපිටට ආපු සද්දය ඇත්ත දන්නේ නැහැ. මට හොඳ කියනව නේද කියලා අපිමයි හිතුවේ කියලා අපි ඒක දන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඕගොල්ලන්ට අපි හොඳ කියනව නේද කියලා තමන්ම හිතලයි තමන් දැනගත්තේ. ඒ දැනගත්ත ටික මේ කන සද්දය ඇසුරු කරන්න අපි සලස්වනවා. ඒ කියන්නේ මේ සද්දය හොඳ කියපු එකත් හැටියටයි අපිට තේරෙන්නේ. මේක ටිකක් ගැඹුරුයි මම මේ කියන ටික. අපි කියමු නොදන්නා භාෂාවෙන් ඇහෙන සද්දයක් බඳු සද්දයක්මයි කන ඉදිරි පිටට එන්නේ. එතකොට අපි මොකද කරන්නේ? මේ වචන වලින්, මේ අදහස් වලින් මට දොස් කියනවා නේද කියලා මනසෙන් හිතා ගන්නවා, හිතනවා. මනෝවිඤ්ඤාණයේ වෙලාවේදී තමන්ම හිතලා තමයි දැනගත්තේ. මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඤ්ඤාණං. මට මේ කාරණා වලින් බයිනවා නේද කියන කාරණාව මන ආයතනෙන් සිහි කරලා උපන්න ධර්මාරම්මණයකුයි දැනගත්තේ. නමුත් අපිට අපිම හිතලා දැනගත්ත කියන එක නොදන්නකොට, නොතේරෙනකොට අපිට පේන්නේ මොකක්ද? මේ සද්දය දැනුමක් කියලයි. එතකොට හැම වෙලාවෙම සද්දය කියන තැන හරිම අහිංසකයි. ඒ සද්දය කියන තැන කිසිම වෙලාවක සද්දේ යථාර්ථය තමයි කිසිම අදහස් ටිකක් සද්දේ තුලින් එන්නේ නැහැ. එතකොට සද්ද මාත්‍රයක් විතරයි තියෙන්නේ. ඒ සද්දේ ඇහෙනවත් එක්කම තමන්ගේ මනස තුල නැත්නම් මනෝ විඥාණයෙන් එක එක නිමිති සිහි කරලා අපි දැනගන්නවා. දැනගත්තාම අපේ මනෝ විඥාණයට අපි ආපහු මේ කන සබ්දේ සෝත විඥාණය ඇසුරු කරන්න දුන්නාම, නැඹුරු කළාම අපේ හිතේ තියෙන ගති ටික මේ සබ්දයට බැඳහම අපිට මේ සබ්දේ බණින සබ්දයක් වෙනවා, හොඳ කියන සබ්දයක් වෙනවා. අපිට සබ්දේ හොඳ දෙයක් හෝ සබ්දේ නරක දෙයක් වෙලා තියෙන්නේ අපේ මනසේ තියෙන ගති ටික ඊට එකතු වෙලායි. හරි, අපි තේරෙන මට්ටමට ගත්තොත් ඇහැට පෙනෙන රූපයත් එහෙමයි. කිසිම භාෂාවක් නොදන්නා භාෂාවකින් කතා කරන සද්දේ වගේ කවදාවත් නොදන්නා වූ දැකලම නැති වර්ණ සටහනක් තමයි ඇස ඉදිරියට එන්නේ. එනකොටම මේ මිනිස්යෝනේ, සත්ත්වයෝනේ, කෙනෙක් නේ කියන අදහස් ටික අපිට ඇති වෙනවා. අදහස් ටික ඇති වෙනවා. අපි එකවට කියමු දැන් නම හැටියට නොදන්නා කවුරු හරි ඉස්සල්ලාම දවසේ ආවොත් දැන් ඒ රූපේ තිබුණට මේ ආහවලන්න කියලා හිතන්න අපි දන්නවද? දන්නේ නැහැ. දැන් ඒ වගේ රූපයක් තමයි එන්නේ. එතකොට දැන් ඒ මුලින්ම ආපු දවසේ රූපේ හිතන්න අපි දන්නේ නැහැ. ඊට පස්සේ අපි අහනවා වාගේ නම මොකද්ද, මහත්යගේ නම මොකද්ද? අපි කියමු මුදියන්තේ කියලා. දැන් උන කනට මුදියන්තේ කියන සද්දය ඇහෙනකොටම ඒ සද්දේ මේ පෙනෙන රූපෙට ගැට ගහලා මේ හැඩේ, මේ රූපෙ, මේ කෙනා මුදියන්තේ කියලා මනෝමය අපි එකක් හදා ගන්නවා. දැන් දෙවනි දවසේ ඇස් ඉදිරි පිටට මේ රූපය එනකොටම අර පරණ අපි සිහි කරපු මුදියන්තේ කියන හැඟීම අපි සිහි කරගන්නවා. තේරෙනවා නේද? දැන් අපි ගන්න මේ රූපය හම්බ වෙනකොටම මුදියන්තේ කියන හැඟීම, සංඥාව අපි හිතේ සිහි කරගත්තේ කියලා අපි දන්නේ නැහැ. අපිට දැනෙන්නේ අර රූපේ මුදියන්තේ වගේ. එතකොට දැන් මේ වෙලා තියෙන්නේ මොකද්ද? තමන්ගේ විඥාණය ඇහැ රූපේ චක්කු විඥාණය ඇසුරු කරන්න දීලා. එතන ඇහැ රූපේ චක්කු විඥාණය නිසා විඥාණය පහළ වුණාට කමක් නැහැ. ඒ කියන්නේ මේ රූපේ දකිනකොට මුදියන්සේ කියන අදහස ඇති වෙනව නේද කියලා, අදහස ඇතිවෙත් කමන්නේ, අදහස ඇති වෙනව නේද කියලා ඇත්ත ඇති ඇති දැක්කහම කර්ම ඉවරයි. විද්‍යාව දෝෂේ තියෙන්නේ මේ මනෝවිඥාණයට මේ ඇහැ රූපේ ඇසුරු කරන්න දුන්නොත්. නැත්තම් මේ අදහසට අදහස ආපහු පෙනෙන දෙයට බැඳුත් මොකද වෙන්නේ? අපිට මේ පෙනෙන දේ කෙනෙක් පුද්ගලයේ සත්‍යයක් වෙන්නේ මානසික උපදින ගති ටික මේ ස්පර්ශ ආයතනෙට බැඳපු නිසායි. ඒ වගේම කන ශබ්දේ සෝත විඥානයේ කියන ටික කෙනෙක් වෙන්නේ අපිට කෙනෙක් වෙන්නේ හොඳ දෙයක් වෙන්නේ මානසේ උපදින ගති ටික කන ශබ්දේ සෝත විඥානයේ කියන ටිකට බැඳහමයි. එතකොට මේ අපි නොදන්නා භාෂාවකින් කෙනෙක් කතා කළොත් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ වගේ ස්පර්ශ ආයතන හයේම ප්‍රකෘති අවස්ථාව ස්පර්ශ ආයතන හයේම සැබෑම අදහස අවස්ථාව තමයි මනෝ විඥානයේ කිසිම දැනුමක් ඇති කරන්න සමත් වෙලා නැහැ. එතකොට මේ ස්පර්ශ ආයතන හය අරබය ඇත්ත නොදන්නා කමින් අපි හුරු කරපු පුරුදු කරපු මනෝ විඥාන මට්ටම් ටික ගති ටික අපි සිහිපත් කරගන්නවා. ඒ සිහිපත් කරගත්තාම අපි සිහි කරගත්තේ කියන එක නොදන්නකොට අපේ මනෝ විඥානය හැම වෙලාවෙම මේ ස්පර්ශ ආයතන හයට බැඳිලා පවතිනවා. එතකොට මෙතනදී මේ සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළේ ස්පර්ශ ආයතන හය අරඹය ඕනම දෙයක් හිතන්න කියන්න කරන්න හිතන කියන කරන දේවල් නැවත ස්පර්ශ ආයතන හයට ඇතුළු වෙන්න දෙන්න එපා කියලායි. එහෙම කළොත් ඔගොල්ලෝ ලෝකය කියන එකක් ඔගලන්ට හිතින්නේ නැහැ. ලෝකය කියන එකක් මිදෙනවා. හරි අපි එක තවපැත්තකින් කතා කරමු. දැන් භාෂා තියෙනවනේ කෙනෙකුට. දැන් අපි සිංහල භාෂාව ගත්තම මේ කතා කරන සද්ද හැමකටම ඔගලන්ට තේරෙලා තියරයි නේද? එතකොට දැන් අපිට හිතෙන්නේ මේ කියන දේ තේරෙනවා කියලායි. නමුත් කියන දේ තේරෙනව නෙමෙයි. මේ සද්දයක් සද්දයක් ගන්න හැනොත් එක්කම ඊට අනුව තමන් ගාව සිහි කරගන්න නිමිති තිබිලා තියෙනවා. දැන් අපි කියමු මේ රටේ කෙනෙකුට මේ වචන ටික කතා කරුවොත් සුදු මහත්තයෙකුට එයාට තේරෙන්නේ නැහැ. ඕගොල්ලන්ට තේරෙන්න තියාට නොතේරෙන්න හේතුව මොකද? දැන් එකම සද්දේ තේරුණා නම් එයාට තේරෙන්න ඕනේනේ. මේ කියනවත් එක්කම එයාට හිතෙන් සිහි කරගන්න යමක් නැහැ. එතකොට මොකද වෙන්නේ? චිත්තජ රූපයක් මනසේ ලැබුණ නැත්නම් නවා ගන්න. අපි එනිකමට කිව්ව පොල් කියලා කිව්වොත් සද්දය හෙනවත් එක්කම ඕගලන්ට gediyak mawa ගන්න පුළුවන්. ඒ හින්දා ඕගලන්ට තේරෙනවා. පොල් කියන සද්දයත් එක්කම අරයට හිතේ සතහනක් මවා ගන්න බෑ. එතකොට එයාට තේරෙනවා. එතකොට දැන් අපිට පොල් කියන වචනයද තේරුනේ අපි මේ වචනයත් එක්කම මනස උපදවගත්ත එකද තේරුනේ? හරි. නමුත් දැන් අපි උපදව අපි මේ වචන ඇහෙනත් එක්කම අපි මේ නිමිත්ත සිහි කළ දැනගත්ත කියන එක නොදන්නකොට ඕගොල්ලෝ හිතන්නේ ওই නිමිත්ත දුන්නේ මේ වචනේ කියලා. නේද? එතකොටම ওই මනසේ තියෙන ගති ටිකද මේ වචනෙට බැඳලා තියෙන්නේ. තේරෙනව නේද? දැන් අපි කියන ඉංග්‍රීසි දන්නේ නැත්නම් දැන් එයාගේ භාෂාවෙන් කොකොනට් කියනකොට එයා ගෙඩියක් දෙයි කරගන්නවා. දැන් එතකොට අපි භාෂාව දන්නේ නැහැ කියන්නේ ඒ සද්දෙට නිමිත්ත තී කරගන්න අපි දන්නේ නැහැ. එතකොට දැන් මේ ඇහෙන සද්දේ ආරම්භය සද්ද ඇහෙනකොටම එයාගේ හිතේ ගෙඩියක් තී වෙනවා නැත්නම් නිමිත්තක් ඇති වෙනවා. නමුත් එයාට කනගාවට සද්දේ ඇහෙනකොටම මනසේ නිමිත්තක් හදාගත්ත කියන එක එයා දන්නේ නැහැ. එයා හිතාගෙන එයාගේ මනස හදාගත්ත ඒ නිමිත්ත මේ කොකොනට් කියන සද්දෙන් තමයි දුන්නේ කියලා. සද්ද නිසා යාලි කියලා. නමුත් ඒ සද්දෙම ඇහුණාම දැන් සිංහල කියන කෙනා දන්නේ නැහැ. එයාගේ මනසේ එයාට තේරෙන්නේ නැහැ කියලා ගෙඩියක් සිහි කරගන්න බෑ. දැරිවිලා එයා සිහි කරගන්න චිත්තජ රූපේ සිහි කරගන්න පුළුවන් එයා මේ භාෂාව දන්නවා කියලා. දැන් කෙනෙක් භාෂාවක් දන්නවා කෙනෙක් භාෂාවක් නොදන්නවා කියන එක වෙලා තියෙන්නේ මොකක්ද කියන එක තේරෙනවද? සබ්දේ ආරම්භය චිත්තජ රූපයක් මවා ගන්න පුළුවන් නම් එයා ඒ භාෂාව දන්නවා. සබ්දේ ආරම්භය චිත්තජ රූපයක් මවා ගන්න බැහැ නම් ඒ භාෂාව දන්නේ නැහැ. ඒ වගේ රූපේ ආරම්භය චිත්තජ රූපයක් මවා ගන්න පුළුවන් නම් ඒ රූප ඔගොල්ලෝ දන්නවා. රූපේ ආරම්භය චිත්තජ රූපයක් මවා ගන්න බැහැ නම් ඔගොල්ලෝ ඒ රූපේ දන්නේ නැහැ. ශබ්දය අර්ගය චිත්තජ රූපයක් මවා ගන්න පුළුවන් නම් ඒ ශබ්දය ඔගොල්ලෝ දන්නවා. ශබ්දය අර්ගය චිත්තජ රූපයක් මවා ගන්න බැරි නම් ඔගොල්ලෝ දන්නේ නැහැ. ගන්ධය අර්ගයත් එහෙමයි. අපි කියමුකෝ මේ හඳුන් පුරුසුවන්ද මේ පිච්චමල් සුවන්ද කියලා මේ ගන්ධය අර්ගය අපේ මනසේ තග්ගාලා ගන්ධ රූපයක් හදා ගන්න. එහෙම නැති වුණොත් මේ ගන්ධය මොකද්ද කියලා අපි දන්නේ නැහැ. හැම වෙලාවෙම මේ ස්පර්ශ ආයතන 6 දැනගන්නේ අපි ස්පර්ශ ආයතන 6 ආරම්භය මනසේ උපදින දෙයි. ඒකද දෝෂයක් නැහැ. එයාට ඇත්ත දැක්කම ස්පර්ශ ආයතන නිසා මනසේ අපි සිහි කරගත්ත දෙයි අපි දැනගන්නේ කියලා ගත්තොත් එයා මොකද කරන්නේ? මේ ස්පර්ශ ආයතන 6ට මනසේ තියෙන ගති ටික බඳින්නේ නැහැ. බැඳුත් මොකද වෙන්නේ? ලෝකය කියන එක නිර්මාණය වෙනවා. ලෝකය කියන එක හැදෙන්නේ කාමය කියන එක හැදෙන්නේ මනසේ තියෙන ගති ටික ආදේශ කළාම. දැන් අපි කියමු පොල් කියන සද්දය ඇහෙනකොට අපිට මනසේ සිහි වෙන්න gediyak නිමිත්තක් තිබුණ නැත්තම් ඕගොල්ලන්ට මේ සද්දය කියන දේ උපාදාන කරගන්න, අල්ලගන්න, හොයාගන්න, තබාගන්න වෙන කිසිම අදහසක් ක්‍රමයක් තියෙනවද? නැහැ. නමුත් මේ සද්දය උපාදාන කරගෙන, සද්දය ඇසුරු කරගෙන ඕගොල්ලෝ ඉන්නේ. මේ සද්දය අනිත්‍ය බව ඕගොල්ලන්ට නොතේරෙන මොකක්දද? මේ හිතේ තියෙන gediyete මේ සද්දය බැඳහම දැන් gediye වෙනකොට පොල් කියන සද්දයකටයි තියෙන සද්දය ඇහෙනකොට මේ නිමිත්ත වෙනවා. දැන් ඔන්න තමන්ගේ සිත මේ ලෝකේ හා එකතු වෙලා ලෝකේ තමන්ගේ සිත හා එකතු වෙලා දැන් දෙන්න එකතු වෙලා වෙනම ලෝකයක් ලෝක යථාර්ථයේ මේ තියෙන්නේ ධාතුව ඒ ටික එකතු කරගෙන ලෝකය කියන එකක් හොවා ගන්නවා. ඕගලන්ට රන් රිදී මුතු වැනි දුවා දරුව දකින්න පුළුවන්කම තියෙන්නේ ඒ පෙනෙනවත් එක්කම එබඳු ගති මනස එකතු වෙනකොට ඒ මනසේ තියෙන ගති ටික මේ ස්පර්ශ ආයතන 6ට එකතු කළාම මොකද වෙන්නේ? ඔන්න රන් රිදී මුතු වැනි දකින්න පුළුවන්. එතකොට ඒ වගේම මනසේ තියෙන ගති ටික සද්දේට එකතු කළාම ඕගලන්ට බැනුම් අහන්න පුළුවන්. ඕගලන්ට ප්‍රසන්නතා ලබන්න පුළුවන්. හොඳ හෝ නරක හෝ විදිහේ වචන හදා ගන්න පුළුවන්. එතකොට මේ හොඳ හෝ නරක හෝ වචන අපිට හම්බ වෙන්නේ අපේ මනසේ තියෙන ගති ටික එකතු කරගන්න ඕනේ කියන තැන ඉතාල සියුම් ධර්මයි. මොකද හැම දෙයක්ම අපි ජීවත් වෙන්නේ මනස මුල් කරගෙන. අපි කිව්වේ දැන් කාට හරි කියමු අපි පිහියක් ගේන්න කිව්වා. පිහිය ටිකක් අරන් එන්න කිව්වොත් දැන් මේ සද්දය ඇහෙනවත් එක්කම ඔයගොල්ලෝ නිසිතී චිකල් රූපයක් වෙනවා. ඊට පස්සේ දැන් හිතේ තියෙන මේ නිමිත්ත දිහා බලාගෙන ඒකට ගැළපෙන දේවල් තියෙනවද කියලා මේ හොයලා හිතේ තියෙන හැඩයට ගැළපුණොත් ඒ ගැළපෙන දේ ඒ හැඩයට සමාන මහභූත රූපයේ උත්සගෙන එනවා. ඉතින් බලලා මේ හැඩයට ගැළපුණේ නැත්තම් මොකද කරන්නේ? පිළියෙ නැහැ. ගියාගෙන යනවා. එතකොට දැන් ඒක මම මේ පෙන්වන්නේ අපි නොදන්නා වුණාට ඕගලන්ට පේනවද අපි හැම වෙලාවෙම මනසේ නිමිති එකයි ගනුදෙනු කරන්න කියන එක. අපිට මනසේ නිමිති හදාගත්තේ නැත්තම් මනෝ විඥානේ උපකාර කරගත්තේ නැත්තම් දැන් සිතින් කිංකින් කරන්න බෑ. හැබැයි පෙනෙන හැම දෙයකට සිතින් කිංකින් අයිතියක් නැහැ. කන ගාවට එන සද්දේ කියන්නේ විපාකයක්. පුරාණ කර්මයක හටගත්ත විපාකයක්. එතකොට සොල් කියන සද්දේ ඇහෙන එක විපාකයක්. ඒකට gediyak මවා ගන්නවා කියන එක තමයි චේතනාව. හැබැයි මේ චේතනාව කර්මයක් බවට පත් වෙන්නේ අවිද්‍යාව තිබුණොත් විතරයි. විද්‍යාව තිබුණොත් කර්මයක් වෙන්නේ නැහැ. දැන් මේ හිතේ ඇති වෙන gediy නැත්තම් අර චිත්තජ රූපය රූප සතහන ආපහු මේ ස්පර්ශ ආයතන හැට බැඳොත් නැත්තම් මේ ශබ්දයේ පුල් කියන්නේ කියලා මේ ශබ්දයට ඔය පේන නිමිත්ත ගැට ගැහුවොත් උන්න කර්මයි. ඉතින් බැරි වෙලා මේ කනට ශබ්ද ඇහෙනවත් එක්කම අපිම gediye කියලා පොල් gediyක් සිහි කරගෙන නැත්තම් චිත්තජ රූපයක් උපදවාගෙන අපිමයි දැනගත්තේ කියලා තේරුනොත් මොකද වෙන්නේ? එතකොටම කර්මච්ඡයයි කියලා කියන්නේ මෙහෙන් පොල් හම්බ වෙන්නේ නැහැ, බාහිරෙන් පොල් ශබ්ද හම්බ වෙන්නේ නැහැ. ඔය ඔක ඒ විතරක් නෙමෙයි, ඔය ජට ගන්නකොට තියෙන දේ තමයි ඔව් මේ මට දැනන නේද කියලා හිතලා අපි හිතන්නේ, හිතලා දැනගන්නේ. නමුත් ඕක නොතනකොට මේ සද්දිය ඔයගලන්ට වෙනමක් වගේ වෙන්නේ. එතකොට තමන්ගේ මනසේ උපදින ගති ටික බාහිරයට බඳින තාක් ඔයගලන්ට ජීවත් වෙන්න වෙනවා මොකද්ද? අනුමතය. ඒ කියන්නේ අනිත්‍ය දැන් දැනුම එන්නේ අනිත්‍යයෙන් වෙනවා. ප්‍රසංසා කියන එකේ ඉන්නේ අනිත්‍යයෙන් වෙනවා කියන එක. එතකොට ප්‍රසංසා කියන ටික ලැබෙන දැනුම කියන එක නැති වෙන විදිහේ වචන ටිකක් හම්බ වුණොත් තමයි ඔයගලන්ට දුක නැතුව සැපෙන් ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගලන්ගේ දුක සැප කියන දෙකම තියෙන්නේ අනුන්ගේ අතේ. ඒ කියන්නේ දැන් අනිත් කවුරු හරි දැනගෙන දැනගෙන ගියොත් ඔයගලු දුක් වෙනවා. අනිත් අය හොඳට ප්‍රසංසා කළොත් ඔයගලු සැපවත් වෙනවා. ඔයගොල්ලෝ සතුටින් තියනවද දුක් දුකටපත් කරනවද කියන එක මටත් කරන්න පුළුවන්. මොකද බාර දීලා තියෙන්නේ. ඊට පස්සේ මමත් දැඟිලා නම් ඉන්නේ ලෝකෙට මාව සතුටින් තියනවද දුකටපත් කරනවද කියන එක ඕගලන්ට කරන්න පුළුවන්. ඇයි මම මගේ සතුට දුක කියන එක ඕගලන්ට බාර දීලා තියෙන්නේ? ඒක අපිට කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන්ද? අපිට ඕනෙලාට සැප ගන්න, ඕනෙලාට දුකයින් කරගන්න අපිට පුළුවන්ද? නෑ. අනිත් අයට ඕනෙලාට අපිට සතුට දෙන්න පුළුවන්, අනිත් අයට ඕනෙලාට අපිට දුක දුන්නස දෙන්න පුළුවන් විදිහටයි තියෙන්නේ. එතකොට මේ වගේ ජීවත් වෙන අපි අනුමත නෙමෙයි ජීවත් වෙන්නේ. අපි කෙරෙහි ඒ කියන්නේ මිනිස්සෙක් වෙලා බුදුරජාන් වහන්සේ දේශනා කළේ මිනිසත්කම බොහොම ශ්‍රේෂ්ඨයි, කාටවත් යටත් නොවේ, නිවාල් ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා. ඉතින් තව පැත්තකින් ගත්තහම අපි මේ වහල් වැඩක් නේ කරන්නේ. ඉතින් අනිත් අයට වැඳගෙන ඉන්න වෙනවා. මොකද ප්‍රියමනාප වචන කතා කරගෙන බොහොම චාටියෙන් ඉන්න වෙනව. ඇයි? සතුටෙන්. දැන් ඒක වෙනින්ද කරන්න කියලා බලන්න. ඉතින් මොකද වැඳගෙන වගේ ඉන්න වෙනව. ඇයි ඒ? බැරි වෙලා හරි තරහ ගිය කිපුනොත් බනි. නැත්තම් මට දුක වෙන විදිහට කටයුතු කරන්න. එතකොට හැම වෙලාවෙම තමන්ට දුක කියන එක ඇවිල්ලා තියෙන්නේ මොකෙන්ද? අනුන්ට සපදුක් බාර දුන්න නිසා. අන්තිමට අනුන්ට සපදුක් බාර දෙන්න කළා තියෙන කොච්චරද අපේ මනසේ තියෙන gati ටික මේකට බැඳලා තියෙන ටික විතරයි මම කියන එක තේරෙන්නේ. එතකොට ගැඹුරින් මම කියන සිද්ධිය මෙතනදී රහතන් වහන්සේලා කියලා කියන්නේ, රහතන් වහන්සේලා කියලා කියන්නේ ඔයගොල්ලෝ හිතනවද අනුන් නිසා දුක් වෙන, අනුන් නිසා සපවත් වෙන කරුණක් තියෙන කෙනෙක් කියලා? නෑ. රහතන් වහන්සේ කියලා කියන්නේ සැප දුක් දෙක අනුන්ට බාර දුන්න කෙනෙක් නෙවෙයි. සැප දුක් දෙක තමන්ට ඕනනම් සැපවත් වෙන්න, සැප ඇති වෙන විදිහට හිතලා තමන් සැපවත් වෙනවා. තමන්ට ඕනනම් දුක් වෙන්න, දුක ඇති වෙන විදිහට දුක් වෙන්නත් පුළුවන්. හරිද? එතකොට දන්නවා දුක හෝ සැප හෝ කියන එක තමන්මයි උපදවාගෙන තියන්නේ කියන තැනකින් තමන්ටමයි තමව දුක් භවයට පත් කරන්නද සැපවත් භවයට පත් කරනවද කියන කාරණාව තියෙන්නේ කියන තැනකේ ඥාන දර්ශනයක් තියෙනවා. නිවහල් මනසක් තියෙනවා. ලෝකයට කවදාවත් ඒ චරිතය හොලවන්නවත් බෑ. ලෝකයට සැපවත් කරන්නවත් බෑ. ලෝකයට දුක් කරවන්නවත් බෑ. එතෙන්ට ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන ධර්මතා අටෙන් එකකින්වත් ඒ මනස සම්පා කරවන්න දක්ෂ නැහැ. නමුත් ලෝකයේ කියන කෙනා අපි ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා කියන ධර්මතා අටෙන්ම කම්පා වෙන්නේ ඇයි? එක දෙයකින්. මේ ස්පර්ශය ඇහැට ඇසි ඇහත් රූපේ චක්කු විඥානයක් කියන තුන් දෙනා නිසා රූපයක් පෙනෙනකොට පෙනීමත් එක්කම දැන් මෙතෙන්ට ආවේ අර කිසිම දෙයක් නොදන්නා මට්ටමේ චිත්තජ රූපය. ඕගොල්ලෝ මේ අරදියා මොනවාම හරි දෙයක් දන්නවා නම් දන්නේ පෙනීමත් එක්කම මනසෙ නිමිත්ත ගතියක් යෙදෙනවා. මිනිස්සේ සත්‍යය කියන අදහස කරේ යෙදෙනවා. ඊට පස්සේ මේ යෙදිච්ච අදහස මේ රූපයට බැඳු ගැට ගැහුවොත් මොකද වෙන්නේ? අන්න ඕගලන්ට කැමති පුද්ගලයෝ අකමැති පුද්ගලයෝ නිර්මාණය වෙනවා. ඒ කියන්නේ මේ මම අර දකින්න අකමැති අහවල් පුද්ගලයා නේද එන්නේ කියන අදහසයි ඕගලන්ට හිතෙන්නේ. අනේ ඇස් ඉදිරියට ආපු රූපේ නිකම්ම නිකන් චිත්‍රයක් වර්ණ සතහනක් සත්ව පුද්ගල භාවයෙන් තොර ශුන්‍යතාවයක් ධර්මතාවයක්. එහෙම එන තැනක මේ මට අහවල් හිංසාව කරපු අහවල් විදියට දොස් කියපු අහවල් පුද්ගලයා නේද එන්නේ කියලායි අපි හිතන්නේ. හිතනකොට ඊට පස්සේ පය පැකිලා තනසම වැටෙනවා වගේ අපි හිතපියකටම අපි පැටලෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ අපිට දැනපු අහවල් පුද්ගලයා නේද එන්නේ කියලා හිතුවේ මමනේ කියන කාරණාව පේන්නේ. අපිට මේ අපේ සිතුවිල්ලෙන් ඒ සිතුවිල්ලට සමගාමීව සිතුවිල්ලත් එක්කම වේගෙන් මොකද කරන්නේ? මේ ස්පර්ශ මේ අදහසින්ම ස්පර්ශ ආයතනයට නැඹුරු වෙනවා. එතකොට අපිට පේන්නේ මොකද්ද? අපි අකමැති පුද්ගලයේ දකින්නවා කියන කාරණාව නිර්මාණය වෙලා. ඔන්න අකමැති අය දකින්න වෙන්නේ කොහොමද? මේ මනසේ තියෙන gati ටික දැද්දහම. ඔන්න ඔය වගේම කිසිම හොඳ නරක කිසිම ભેදයක් නැති රූපයක් විතරයි අත් ඉදිරියට එන්නේ. හරිම අහිංසකයි. එතකොට මේ මට මෙච්චර උදව් කරව මෙච්චර උපකාර කරපු අහවල් කෙනා නේද එන්නේ කියලා ඔන්න හිතුවහම දැන් මේ සිතුවිලි ටික එහෙමම මේ ස්පර්ශාජය නඳුරු කළාම තමන්ට උදව් උපකාර කරපු තමන්ගේ ප්‍රිය වූ මනාප වූ කෙනෙක් එනවා. එතකොට ඔන්න දැන් අර මං ඊයේ කිව්වේ රතු පාට කණ්ණාඩිය දාගෙන සුදු පාට දිත්තේ වදාගෙන ඉන්නේ දැන් රතු පාට දිත්තේ අල්ලගත්තා කියලා. ඒ වගේ දැන් මේ මහ භූතයන්ගේ උපාදාය රූපය අල්ලගෙන අපිට ප්‍රියමනාප කෙනා දිහා අල්ලනවා කියන අදහින් දැන් මේ රූපේ දිහා බලගෙන ඉන්නේ. දැන් අර බිත්ති වගේ කයින් අල්ලන්න පුළුවන්. දැන් මේ අපි මේක මොකද කරන්නේ? දර්ශනයෙන් අල්ලගන්නවා. මේ ලෝකේ අල්ලන්න තියෙන ආයතන 6 කියන්නේ ලෝකේ අල්ලන්න තියෙන ස්ථාන 6. එතකොට දැන් මේ අරමුණ දර්ශනයෙන් අල්ලගන්න. මේක ශ්‍රවණයෙන් අල්ලගන්න. මේක ගන්ධයෙන් අල්ලගන්න. මේ අරමුණ රසයෙන් අල්ලගන්න. මේ අරමුණ ස්පර්ශයෙන් අල්ලගන්න. අන්තිමට ලෝකය උපාදාන කරගෙන ඉන්නවා කියන්නේ ඔකට. තමන්ගේ මනසෙයි ඇති වෙන්නේ උපාදානය කියන ගතිය. මේ ස්පර්ශ ආයතන 6ට කියන උපාදාන ස්කන්ධය කියලා. තමන්ගේ උපාදානයේ උපාදාන ස්කන්ධයට පතිත වුණාම පංච උපාදාන ස්කන්ධයට උපාදානයි කියලා කියනවා. ඒ කියන්නේ එතකොට ඔකුළු ලෝකේ. මේ දැන් අපි එතකොට ලෝකයේ උපාදාන කරගෙන ඉන්නේ. දැන් සරියුත් මහ රහතන් වහන්සේ මේ අනේකල සිතුමාට අවවාද කළේ මේ උපාදාන ස්කන්ධය කෙරෙහි තමන්ගේ උපාදානයේ පතිත නොවන විදිහට ඉන්න. තව පැත්තෙන් ගත්තොත් මේ ලෝකෙ කිසිවක් උපාදාන වශයෙන් ගන්න එපා. මේක මම මගේ මගේ ආත්මය කියලා මේ හිතෙන දේවල් මේ ආයතන හයට බැඳලා ඇසුරු කරන්න එපා කියලා කිව්වා. තේරුණා නේද? එතකොට බොහොම ඒකයි මේක ශුන්‍යතා දර්ශනයක් කියලා කිව්වේ. සම්පූර්ණ ශුන්‍යතාවය කියන එක නිර්මාණය වෙන ස්පර්ශ ආයතන 6ම සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය වූ දර්ශනයක්. ශුන්‍යත දර්ශනයක් මත වෙනවා, පහළ වෙනවා. මෙන්න මේ ස්පර්ශ ආයතන 6 මේ ශුන්‍යතාව මේ ස්පර්ශ ආයතන 6ට මනස උපදින gati ටික බැඳෙන්නේ නැත්තම්. ඒ කියන්නේ ඕගොල්ලෝ භාෂාවක් කිසියම් දෙයක් නොදන්නා රටකට ගියොත් කතා කරන කිසිම දෙයකින් සද්දයකින් ඕගොල්ලන්ට නිමිති නැහැ. දැන් මේ කතා කරන සද්දයත් ඒ වගේ කනගාවට එනකොට නොදන්නා මට්ටමේමයි සද්දයක් ආන්නේ. නමුත් මේ සද්දේ තේරෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ සද්දේ ඇහෙනවත් එක්කම තමන්ගේ මනස තුළ නිහිතී හටගෙන. ඊට පස්සේ අපි කවදාවත් හම්බ නොවුණු රූපයක් ඇස ඉදිරි පිටට හම්බ වුණොත් අපි ඒක දන්නේ නැහැ. මේක මොකද අප්පා කියලා හිතුවනම් ඒකද අපි හිතන්නේ, ඒකද පෙනෙන දෙ නෙමෙයි. නේද? මොනවා හරි දෙයක් වෙද්දි කියලා හිතුවොත් ඒකද අපි හිතන එකක් නැසක පෙනෙන දෙද? නැහැ. එතකොට අන්තිමට ගත්තාම මේ ස්පර්ශ ආයතන හයේ සැබෑම ස්වභාවය දිහා ගත්තොත් තමන්වත් අනුන්වත් කියන තැනකින් ඇසුරු කරන්න බැරි ස්කන්ධ මාත්‍රයක් විතරක් අපිට හම්බ වෙනවා. ඕක තමයි තව පැත්තකින් ගත්තොත් තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් ලෝකයේ හැමදාම පැවතුණු ඇත්ත. නමුත් මේ ඇත්ත නොදන්නා කම නිසා ලෝකයා කර්ම චේතනා පහළ කරගන්නවා. මේ රූපාරභය මේ අහවල්දී අහවල් පුද්ගලයා අහවල් සත්‍යය කියලා. නමුත් චේතනා පහළ වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒකට කියනවා මනෝ සංචේතනා හරි තාම විපාකයි. නමුත් අවිද්‍යාව නිසා මේ චේතනාවම කර්මයක් බවට පත් කරනවා. හැම වෙලාවෙම රූපයේ දකින්නකොටම මේක කෝපය කියන අදහසක් ඇති වෙන්න පුළුවන්. අදහස ඇති වෙච්ච පමණකින් කර්ම නෙමෙයි. දැන් මේ පෙනෙන දේ වෙනම එක, කෝපය කියන අදහස වෙනම එකක් කියන එක දැක්කොත් එතනම විද්‍යාව. විද්‍යාව තිබුණොත් කර්ම ක්ෂය වෙනවා. එතකොට මොකද වෙන්නේ? බාහිරින් කෝප හම්බ වෙන්නේ නැහැ. තේරුණා නේද? එතකොට දැන් මෙතනදී මට පෙන්වන්න ඕනේ උනේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ තව පැත්තකින් ගත්තොත් මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. ඒ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දැක්කොත් තමයි අපි හිතන දැනගන්න දේවල් ඒකට අයිති නෑ කියන දේ එන්නේ. ඊට පස්සේ හිතන දැනගන්න දේවල් ඇත්ත දැක්කොත් තමයි ඒවා පෙනෙන දෙයට අයිති නෑ කියන එක එන්නේ. මෙන්න මේ දෙපැත්තේ ඇත්ත දකිනවා කියන ටික තිබුණොත් තමයි අපිට කර්ම ක්ෂය වෙන උපාදාන කර නොගෙන ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ස්පර්ශ ආයතන හයේ ඇත්තත් ඊට සමගාමීව හිතෙනවා කියන කාරණාවේ ඇත්ත දෙක පේන්නේ නැත්තේ නීවර ධර්මයන්ගේ වැහිලා නිසායි. ඉතින් අපි මේ සමතකම තහනක් උදව් කරගෙන හිත වඩමින් විදර්ශනා කරන්නේ ලෝකයේ තුල තියෙන ඇලීම ගැටීම කියන ටික අඩු වෙන්න. මොකටද? මෙන්න මේ ඇත්ත පේන්න, මෙන්න මේ ඇත්ත දකින්න දැන්ට ගන්න. මේ ඇත්ත දකින්න දැන්ට ගත්තොත් දුකෙන් මිදෙන්නේ මරණයෙන් පස්සේ නෙමෙයි, මේ ජීවිතයේදී මේ දැන්න. ඇයි හැමදාම දුක් විඳලා තියන්නේ? අපි දුක උපද්දවාගෙන නිසා. අපිට පුළුවන්කම තියෙනවා දුක කියනක උපදවා ගන්න නැතුව ඉන්න. හැමදාම බැනුම් අස්සගෙන තියනා මේසක කවුරුවත් දැනලා නෙමෙයි තියෙන්නේ ප්‍රශ්නේ. ඉතින් හැමදාම හොඳ කියාගෙන තියනා මේසක කවුරුවත් හොඳ කියලා නැහැ. ඉතින් තමන්ම තමන්ට ලියුමක් දකල් කරගත්තා වගේ වැඩක් කරගෙන තියෙනවා. කවුරුවත් දෙන්න තියෙනම් මොකද කරන්නේ? තමම ඇඩ්‍රස් එක ලියා ගන්න ඔක්කොම කරන ලින්ක් දෙකට ගිහලා දාගන්න. ඉතින් කවුද ලින්ක් කරගෙන ගෙනල්ල දෙන තමන්ට නේවා. ඉතින් ඒක නෙමෙයි ඉතින් ඔක්කොම කරගෙන දින තමන්ටම තමන් ලින්ක් ලියා ගන්න මේද තියෙන්නේ. යථාර්ථයේ තියෙන්නේ එහෙමයි. ඈ කවුරුවත් දැනලා නැහැ, කවුරුවත් ප්‍රශංසා කරලා නැහැ. තමම්ම දැනුම හදාගෙන දැනුම අහලා තමම්ම ප්‍රශංසා කරගෙන ප්‍රශංසා විඳලා තියෙන යථාර්ථය. නමුත් ලෝකේ කියන්නේ ඒ ඇත්ත පේන්නේ නැතුව අනිත් අය බයිනවා, අනිත් අය ප්‍රශංසා කරනවා කියන ටික. ඔකට අර උපමාවක් පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. හරි වටිනවා. දවසක් කුම්ම කියලා සූත්‍රයක් තියෙනවා. ওই සූත්‍රයේදී මහණේ නඹලට මම පෙර වූවක් කියන කියලා මහණේ ගංගානම් ගගේ උදහා ඉඳලා ඉබ්බෙත් එනවා ගංගානම් ගගේ පාදට. එතකොට ගංගානම් ගගේ පාත ඇඳලා මහණෙනි මේ නරියෙකුත් එනවා උඩහාට. ඉබ්බ දැක්කා නරිය වැට තියලා නරිය දැක්ක ඉබ්බව. නරිය කල්පනා කරනවා ඉබ්බෙක් එනවා ළඟට වරෙන් ආපු ගමන් අතක් හෝ කඩාගෙන කනවා, ඔළුව හෝ කඩාගෙන කනවා, කකුලක් හෝ කඩාගෙන කනවා කියලා නරිය හිතනවා. ඉබ්බ දැක්කා දැන් නරියව ඉබ්බ හිතනවලු, නරිය හිතනවා ඇත්ත දැන් ළඟට ආවහම මගේ අතක් හෝ කඩාගෙන කන, ඔළුව හෝ කඩාගෙන කන, කකුලක් හෝ කඩාගෙන කන. මම නම් දෙන්නේ එකක්වත් කියලා හිතාගෙන දැන් ඉබ්බත් හිමින් හිමින් එනවා නතර වෙන්නේ ඉබ්බත් එනවා පාදට. නබිය දැන් උදහට යනවා. දෙන්න උන ලං වුණා. බුදුරජාණන් වහන්සේ මේ උපමාව දේශනා කරලා කුම්ම සූත්‍රයේ. ඊට පස්සේ ලං වෙනකොට මම ඉබ්බම කොට කරන්නේ කෑලි පහක් ගාලා අතුල හකුල්ලා ගන්නවා. මොකද්ද? ඔළුවයි කකුල් දෙකයි අත් දෙකයි කෑලි පහක් ගාලා අතුලට ගත්තා. දැන් නබිය සද්ද නැතුව ඉන්නවලු කකුලක් හෝ එළියට දාපන් කකුල ගලාගෙන කනවා. අතක් හෝ එළියට දාපන් අත කඩාගෙන කනවා. ඔළුව හෝ එළියට දාපන් ඔළුව කඩාගෙන කනවා කියලා. ඉබ්බා කල්පනා කරනවා ඇතුළෙන් දගෙන දැන් නරිය හිතනවා ඇති කකුල හෝ දාපන් කකුල කඩාගෙන කනවා. ඔළුව හෝ දාපන් ඔළුව කඩාගෙන කනවා කියලා හිතාගෙන හිත හිත ඇති. මම නම් එකක් අද්දානවා කියලා. ඉබ්බා මොකද කරන්නේ? බොහෝ වෙලාවක් මේ කටු ඇතුළට ඔළුව හංගවගෙන හිටියා. නරියක් දැන් එළියට දායි, එහෙන් එළියට දායි කියලා බලබලා 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 හිටියා. නමුත් නරේ ඉබ්බ නෙමෙයි එළියට ගන්නේ. ඉඳලා ඉඳලා දැරිම වෙලා නරිය ගියා යන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ඉබ්බ හිමින් හිමින් ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ උපමාවෙන් පෙන්නන්නේ කුම්භෝ වංගානි සකේ කපාලේ මහණෙනි ඉබ්බ සිය කබලෙහි අවයව බහගත්තා වගේ එක දිහයි පෙන්නන්නේ. සමෝධම් වික්ඛු මනෝවිතක්කේ මහණෙනි මනෝවිතර කහතුළු වගන්න එතරයි පෙන්නන්නේ. එතරයි පෙන්නන්නේ. දැන් මහණෙනි ඉබ්බ වගේ තමයි, ඉබ්බගේ අංග පහ වගේ තමයි යහකන දිවනාසේ ශරීරය කියන මේ ආයතන ටික. නරිය වගේ තමයි පවිත මාරය. මහණෙනි ඇහැ එළියට දාන්න එපා, මාරයට හසු වෙනවා. රූපේ එළියට දාන්න එපා, කන එළියට දාන්න එපා, මාරයට හසු වෙනවා. නාසය එළියට දාන්න එපා, දිව එළියට දාන්න එපා, කය එළියට දාන්න එපා, මාරයට හසු වෙනවා කිව්වා. ඉබ්බා එකක් එකක් හරි එළියට දැම්මොත් නරියට හසු වෙනව නේද? ඒ වගේ මේ ඕගොල්ලන්ගේ මේ ඇහැ එළියට දැම්මා කියන්නේ ඇහැ නිසා ඇති වෙන අදහස ආපහු ඇහැට බැඳුත් ඔන්න ඕගොල්ලෝ ඇහැ එළියට දැම්මා. එතකොට ඇහැ නිසා, කන නිසා එන අදහස ඕගොල්ලෝ ආපහු ශබ්දයට බැඳුත්. ඕගොල්ලෝ ඇහැ එළියට දැම්මා කියන්නේ ඇයි? දැන් රූපයක් ඇහැට ගැටිලා ඇහැ ස්පර්ශය නිසා ඕගොල්ලන්ට පුද්ගලයෙක් කෙනෙක් කියන දැනුම එන්නේ. ඇහැ නිසා මේ දැනුම ඕගොල්ලෝ මොකද කරන්නේ? රූපෙටයි තියෙන්නේ කියලා දාන්න. එතකොට ඇහැ එළියට දාලා නෙමෙයිද තියෙන්නේ? ශබ්දයක් කනට ගැටීම නිසා සෝත ස්පර්ශෙන් දැන් ඇතුළට ප්‍රතික්‍රියාවලියක් යන්නේ. බාහිර ශබ්දය කනට ගැටීම නිසා සෝත ස්පර්ශය ඇති වෙලා සෝත ස්පර්ශය නිසා ඔන්න වේදනා සංඥා හට ගන්නවා. ඒ ආරම්භය හිතන සංඥා වර්ගය, හිතන කල්පනා කරන කම මනෝ විඥානේ ඇති වෙන ප්‍රශ්නෙකුත් නැහැ. ඒ ධර්මතාවය ඌ විදිහට දැනගත්තාම ගැටලුවක් නැහැ. දැන් මේ සිතේ සෝත ස්පර්ශය නිසා මේ පුද්ගලයේ කෙනෙක් නැත්තම් අහවල් සතාගේ සද්දේ, පුද්ගලයේ කතා කරන සද්දේ, හොඳ කියන සද්දේ කියන මේ හිතන ටික හම්බුනේ ශබ්ද සංඥාව නිසානේ. එතකොට දැන් කණෙන් ඇතුල් පැත්තේ දැන් මේ හටගත්ත ටික ඕගොල්ලෝ කෙලින්ම එළියටම දානවා. සද්දෙටයි තියෙන්නේ කියලා දැම්මා. දැන් සද්දය කනට ගැටුණු නිසා ඇතුළේ ක්‍රියාවලියක් තමයි සෝත ස්පර්ශය කණෙන් ඇතුළට ගැත්ත. ඒක විඳින බව, ඒක හඳුනන බව, මේ අහවල් කෙනාගේ සද්දේ නේද කියලා හිතන බව. දැන් ඔක්කොම කණෙන් ඇතුළට ගැත්තේ ටිකක් නේ. දැන් ඔය ටික ඔක්කොම ඕගොල්ලෝ සද්දයට බඳු කෙලින්ම මේ ඇහැයි ඉඳලා හටගත්ත ඔක්කොම ටික දාලා එළියට. එතකොට මොකද කියන්නේ? ඉබ්බාර කකුලක් එළියට දැම්මා වගේ. දැම්මොත් මොකද වෙන්නේ? නරිය කඩාගෙන කනවා වගේ කෙලින්ම අහුවෙනවා කාටද? මායයට. ඒ වගේ රූපේ චක්කුම් පටිච්ච රූපේච ඇහැද රූපේද නිසා. ඒ කියන්නේ දැන් රූපේ ඇවිල්ලා ගැටෙන්නේ චක්කු ප්‍රසාදේ. හිතේ ගැටෙන්නේ නැහැ රූප. ඔන්න චක්කු ප්‍රසාදයේ රූප ගැටෙන්නේ. ගැටුනහම ඒ නිසා චක්කු සම්පස්සයක් ඇති වෙනවා. ඇහි ස්පර්ශය ඇති වෙනවා. එතකොට ඇහත් ඇතුල් පැත්තෙන් තමයි මේ ඔක්කොම ක්‍රියාවලිය තියෙන්නේ. ඒ ස්පර්ශ විචාරමුණ විඳිනවා. ඒ අරමුණ හඳුනනවා. හඳුනුපෙකට ආමේ අහවල් කෙනානේ මුදියන්තිනේ කියලා හිතනවා. ප්‍රශ්නයක් නැහැ. රූපයක් ගැටුනහම මුදියන්සෙ ඒ රූපය හඳුනලා මුදියන්සෙ කියලා හිතලා දැනගත්තා. ස්කන්ධ පංචකය ගැටෙන වස්තුවක් දැනගන්නවා කියන තත්වයකින් පත් වෙනවා. ප්‍රශ්නයක් නැහැ. ගැටලු උදේ දැනගත්ත ජීවත් වෙන්න පුළුවන්. ඕගොල්ලෝ මොකද කරන්නේ දැන්? කෙලින්ම ඇහැලියට දානවා. ඇහැ මුල් කරනව කළා හම් වෙච්ච මේ දැනුම් ටික මොකද කරන්නේ? කෙලින්ම බඳින්නේ මොකේද? මුදියන්ස කියන්නේ රූපෙට කියලා. එතකොට ඇතුළේ තියෙන සිද්ධි ටික ඔක්කොම මොකද වෙන්නේ? එළියට දැම්මා. කොහොමද දැන් ඇහැලියට දැම්මහම ඕගොල්ලන්ට මුදියන්ස හම්බ වෙනවා? නැත්තම් එතකොට රත්තරන් රිදී මුතු මැණි දුව පුතා ගෙවල් දරුවල් දකින්න පුළුවන් ඉන්නේ කොහොමද කියලා දකින්ද? මොකද මේ කබලෙන් එළියට අවයව දාගෙන ඉන්නේ දැන් කියන කාරණාව දකින්ද? කෙනෙකුට රන් රිදී මුතු මැණික් වලින් සතුට වෙනවා නම් ඕවා දකින්න පුළුවන් නම් එයා කකුල් එක රොළුවක් කකුලක් නෙමෙයි කකුල් 4යි 5යි ඔළුවේ ඔක්කොම ටික දාගෙන ඉන්නේ එළියට. එතකොට දරියට ඛණ්ඩ නෙමෙයි දරියට පූජා කරන්න තියෙන්නේ. ඉතින් බලේ ඛණ්ඩ දෙයක් නැහැ. ඒ වගේ ලෝකෙ කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6ම පහම බාහිරයට විහිදුවගෙන ඉන්නේ. ඒ කියන්නේ මායයට අහුවෙන්න දෙයක් නැහැ මායයට පූජා කරලා තියෙන්නේ. ඒ ගන්නේ කියලා. එතකොට මෙන්න මේ මායය වගේ තමයි ස්පර්ශ ආයතන 6ට නැඹුරු වෙලා මනෝ විඤ්ඤාණය පවතිනකොට මායයට හසු වෙනවා. අර නවියට ඉබ්බගේ කැලිටිකේ දෙදෙනවා වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද ඔකට? කුම්භෝ අංගං සකේ කපාලේ ඉබ්බ මහණෙනේ සිය කබලෙහි අවයව බහගත්තා වගේ සමෝධම් වික්කෝ මනෝ විතරකේ. මනෝ විතරක ටික හකුලවා ගන්න. වෙන මොකුත් කිව්වේ නැහැ. අපිට රූප හකුලවා ගන්න, සද්ද හකුලවා ගන්න බෑ. ඒක ඇස් ඉදිරි පිටට, කන ඉදිරි පිටට පැමිණෙනවා. ඒවා අරගෙන සිහි වෙන මනෝ විතරක ටික හකුලවා ගන්න. ඒවා රූපයට පතිත කරන්න එපා, සද්දයට පතිත කරන්න එපා, ගන්ධයට පතිත කරන්න එපා. මනෝ විත සමෝධම් වික්කු මනෝ විතක් ආනිසිතු අඤ්ඤ මහේත යනෝ පරිනිබ්බුතු උපවදීයෝ කිංචි. එතකොට මනෝ විතරක ටික හකුලවාගෙන තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිස්සිත වෙන්නේ නැතුව අනිත් අයට උපවාද කරන මට්ටමේ නිදෙන්න කියනවා. දැන් අපි කරන්නේ ඔක අනිත් පැත්තනේ. මනෝ විතරක ටික හකුලවා ගත්තේ නැහැ. සෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් එක බාහිර ලෝකයට දික්කල්ලා එළියට දාලා සෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිස්සිත වෙලා අනිත් අයට උපවාද කරනවා. ඔබ තමයි මට මෙහෙම කිව්වේ, ඔබ හින්දා තමයි මට මේ පාඩු උනේ, ඔබ නිසා තමයි මට දුක ආවේ, ඔබ නිසා තමයි මට මේ ජීවිතේ කාල ගන්න උනේ. එහෙම කියන්නේ අපි නේ. අපි හින්දා අපි කාල ගන්න උනා කියලා අවිද්‍යාව නිසා කාලකන්ණේ වුණා කියලා ඇත්ත දෙකේ නැති කම නිසා කාලකන්ණේ වුණා කියන්නේ අපි වයින්නේ මාව කෑයේ උඹට වැඩි දැනගන්න. මොනවද කියන්නේ නේද? අන්තිමට ඒක ලෝකයට උපවාද කරනවා. අනිත් අයට උපවාද කරනවා. එතකොට දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ මනෝ විතරක හකුලවාගෙන අනිත් අයට උපවාද නොකොට කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවෙන්න කියලා. මේ කෙලෙස් ටික නැති වුණාම මේ හට ගන්න ස්කන්ධය තමා තුළම නිරුද්ධ වෙනවා. ඒක තමා තුළම නිරුද්ධ වෙනවා කියලා පේනවා. ඕනම දෙයක් හිතන්න පුළුවන් පෙනෙන දෙයට. මේ අහවල් මිනිස්සුයන් කියලා හිතනවා. හිතපු දෙය හිතින් පස්සේ නිරුද්ධයි කියන එක තේරෙනවා. ඒ අදහස උදව් කරගෙන මහ භූත රූපය අසුර කරන්න යන්නේ අනේ කෙනා නේ කියලා අල්ලන්න යන්නේ. එතකොට ඔන්න ඔය ටික ඔය විදිහට පවතින නියම ඇත්ත දික්ත ධම්මව ඒ විදිහටම දකින්න දවසට දකින්න තැනට මනස ගන්න පුළුවන් වෙච්ච දවසටයි මේ දුක් සහගත සසරෙන් අපි හැමදෙනාම මිදෙන්නේ. වෙන මොකුත් නෙමෙයි. සසර කියන එක නොපවතින්නේ එතකොටයි. සසර කියනක හදාගෙන නම් සසර ඇවිදලා තියෙන්නේ. සසර කියනක උපදවන දුක කියනක උපද්දවාගෙන නම් දුක් වෙදලා තියෙන්නේ. ඉතින් සසර කියනක නතර කරන දුක කියනක නතර කරන පුළුවන්කම තියෙන කෙනා කෙනාට අපි කුඹුරක වල් පැල පැන වෙන විදිහට ඇට ඉහලා වල් පැල හිටවල ආයෙත් බැන බැන ගලවන අනේ වල් වැදිලානේ වල් වැදිලානේ කියලා. ඉතින් ඕක තමයි හැමදාම කරන්නේ. දුක ඇති වෙන විදිහට කටයුතු කළොත් දුකයි 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 සසර දුකයි කියනවා. සසර ඇති වෙන විදිහට කටයුතු කළොත් සසරම යන්න බෑ කියනවා. ඉතින් යන්න බැහැ නම් දුක නම් ඉතින් සසර හදන්නේ ඇයි? දුක උපදින්නේ ඇයි? ඉතින් මෙතන තියෙන දේ තමයි අවිද්‍යාව නොදන්නාකම. දුක කියන එක බාහිර දෙයක් හැටියට දැකලා. ඉතින් බාහිර දුකින් මෙතෙන් ඕගොල්ලෝ හදන්නේ ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. දුක කියන එක උපදවාගෙනයි දුක් විඳින්නේ කියලා දැකපු දවසට ඒ දුකේ කලකිරෙන්නේ. එදා ඒ කලකිරුණොත් තමයි දුකේ නොයැලෙන්නේ. එදාට ඒ දුකේ මිදෙන්නේ. සැප කියන දේ බාහිර දෙයක් හැදින්න දකින හින්දා ඒගොල්ලෝ බාහිරට දුවන්නේ. සැප කියන දේ උපදව ගන්න අපිමයි කියන එක දැකපු දවසට ඒගොල්ලෝ සැප කියන එක උපදව ගන්න පුළුවන්. ඒ නිසා බුදුදහම කියන එක අනිත් හැම ආගමකටම හැම දර්ශනයකට වඩා ශ්‍රේෂ්ඨයි වටිනවා කියලා අපි කතා කරනවා. නමුත් කතා කළාට ඇයි වටින්නේ ඇයි ශ්‍රේෂ්ඨ කියන එක අපි දන්නේ නැහැ. ලෝකයේ මේ බුදුදහමෙන් බැහැර අනිත් ආගම් වලත් හොඳ කියන එක තියෙනවා. නරක කරන්න එපා හොඳ කියන දේ කරන්න කියන එක අනිත් ආගම් වල නැතුව නෙමෙයි තියෙනවා. හොඳ නරක කියන දෙයක ඕකෙන් බුදුදහම ශ්‍රේෂ්ඨයි කියන්න බෑ. නමුත් බලන්න ලෝකය කියන එක තියෙන ලෝකයක් තුල නරක කරන්න එපා හොඳට ඉන්න කියන එක හැමදාම තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒක නෙමෙයි ඒකට වඩා ගැඹුරු දර්ශනය. ලෝකයේ කියන එක උපදව ගන්නෙම අපි කියන කාරණාවක් වෙන්නේ. තියෙන ලෝකික සංවර වෙන්න අසංවර වෙන්න පසංවර වෙන්න කියන එක නෙවෙයි. චස්සු ලෝකෝ සමුප්පන්නෝ මේ ස්පර්ශ ආයතන හරේ උපන්කල්ලිම ලෝකේ උපන්නේ. ස්පර්ශ ආයතන හරේ නිසාමයි ලෝකයේ කියන එක හදාගෙන තියෙන්නේ. එතකොට ඒ ලෝකය කාම ලෝකයක්ද රූප ලෝකයක්ද අරූප ලෝකයක්ද කියන බවට පත් කරගෙන තියෙන්නේ මනසේ තියෙන ගැට ටිකේ. මනසේ තියෙන ගැට ටිකේ. ඉතින් අපිට අද දවසේදී පුළුවන්කම තියෙනවා මේ බුදුදහම හම්බ වෙච්ච මේ මොහොතේදී දුක කියන එක නැති කරනවද දුක කියන එක විඳිනවද කියලා දැන දෙක කරන්න පුළුවන් එක. ආය අනුම්මතින් පිළිත ඉල්ලන්න ඕනේ හිඟා ගන්න සැප හිඟා ගන්න යන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අනිත්‍යයට වැඳගෙන මට ප්‍රිය වචන කතා කරපන් කියන මට්ටමට පච්චල් වෙන්න ඕනේ නැහැ. මේ අපිට පුළුවන් මොකද්ද? නිවහල්ව කිසි කෙනෙකුට මට සැප දෙන්නත් බෑ මාව දුක් කරවන්නත් බෑ කියන තැනකින් තමන්ගේ මනසට නැඹුරු වෙලා ඉන්න. අන්න නිවහල් මනසක් කියලා කියන්නේ. කිසි කෙනෙකුට වහල් නැහැ කියලා කියන්නේ. කිසි කෙනෙකුගෙන් යමක් ඉල්ලන්නේ නැහැ, හිඟා ගන්නෙ නැහැ කියලා කියන්නේ රහතන් වහන්සේට විතරයි. ඕගොල්ලන්ට හිතනට අපි නම් හිඟා ගන්නෙ නැහැ, අපි හොඳට වත් පොහොසතයි කියලා නැහැ, අපි ඔක්කොම හිඟා ගන්න අය. ආනන්ද අපි ඉල්ලන්නේ නැද්ද, හිඟා ගන්න නැද්ද සපසතුට දෙක ගන්නවා තියෙන්නේ. ඈ අනිත් අය බනින්න එපා මට කියන තැනකින් ඉල්ලලා නැද්ද හොඳ කියනවට ප්‍රශංසා කරනවට කැමතියි කියන දරකින් අපි බලාපොරොත්තු වෙලා නැද්ද? ඇයි ඒ? එහෙම වෙලා තියෙන්නේ. අපි ගාව අපේ මිනිස්සය කියන සමේ වටිනාකම හොදන්නා තමයි නිසා. එතකොට මිනිස්සෙක් නම් මනස උසස් නම් එයාට පුළුවන් තමන් සැප විඳින්නෙක් වෙනවද දුක් විඳින්නෙක් වෙනවද කියලා හිතලා කරන්න. පළඟැටියා පැත්තකට වෙලා ඉන්නකොට පහන ඇවිල්ලා ඇඟේ හැප්පුණේ නැහැ. ඒ සතාම පිච්චෙන දුකේන අරමුණට පැනලා දුක් විඳේ. ඒ වගේ මේ අපි දුක් විඳින්න පින්වතුනේ මේ දුක ඇවිල්ලා නිකන් විද්‍යාවෙන් ඇත්ත දකිනින් ඉන්න මනසකට දුක ගලාගෙන ඉන්නේ ඉදීම. එහෙම තියෙන දුක් ටිකක් තියෙන මේ කය තියෙන නිසා සීත උෂ්ණ දැනෙන බවකින් ඉන්න දුකක් තියෙනවනේ. පුරාණ තරුණේ හටගත් දුක. කය කෙලවර කොට දිවි කෙලවර කොට ඇති පුංචිම පුංචි දුක් මාත්‍රයක් විතරයි තියෙන්නේ. ඒක මෙහා වස්තුන්ගේ විඳින දුක් සත්ත්ව පුද්ගලයන්ගේ ජරා මරණ විඳින දුක් ඔක්කොම අපි විඳින්නේ අවිද්‍යාව නිසා, කෙලෙස් නිසා. ඉතින් මම මෙතනදී තාත්තිකෙන් මතක් කළේ සම්මා දිට්ඨිය කියලා කිව්වේ ඔගලන්ට පුරාණ කර්ම සහ නව කර්ම කියන ටික තාත්තිකෙන් පුරාණ කර්ම හා නව කර්ම කියන ටික දකිනවා නම් තාත්තිකෙන් ගත්තාම ස්පර්ශ ආයතන හයට අපේ විඥානය අසුරු කර කරන්න නොදෙන විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් අන්න ඒ විදිහේ දැක්මක් ඇති කරගන්න කරගන්න එකයි සමාධිය කියලා කියන්නේ. ස්පර්ශ ආයතන හය වෙනම එකක්. ඒ ස්පර්ශ ආයතන හය අරඹය හිතන කියන කරන දේවල් හිතන්න කියන කරන්න පුළුවන්. නමුත් හිතන කියන කරන දේවල් ස්පර්ශ ආයතන හයට අයිති නෑ කියලා පෙනෙනවා නම්, ස්පර්ශ ආයතන හය හිතන කියන කරට අයිති නෑ කියලා පෙනෙනවා නම්, ඒ කියන්නේ අපි කියමු සබ්දයක් ඇහෙනකොටම මේ මට බයිනව නේද කියන සියුම් හලු මට්ටමින් පටික අනුසය කියලා කියන තැනට ගත්තහම මට බයිනවා කියන ටික විතක්ක විචාර හලුයි. මට බයිනව නේද කියලා හිතන මට්ටම හලුයි. නමුත් මේ ඇහෙනවත් එක්කම ඔය විතක්ක විචාර මට බලිනව නේද කියන ක්‍රමම පටික අනුසය කියන තැනකින් යෙදුනොත් ඕගලන්ට බයිනවා කියන කාරණාව තමන් හිතුවේ කියන එක දන්නේවත් නැතුව මේ සම්දේ නැකමැත්ත ඇවිල්ලා තියෙනවා. ඒකයි මේ උගලන්ට තේරෙන්නේ නැත්තේ. ඔය කෙලෙසේ ඉතාලම සිවුම්තරට ගියාම අනුසය කියන තැනකින් ආවහම ඕගලන්ට ප්‍රකටවත් නැහැ. ප්‍රකට මට්ටම තමයි මට බලිනවා නේද කියලා හිතන මට්ටම ඕගලන්ට ප්‍රකටයි. ඒක විතක්ක විචාර කියන වචී සංකාර කියන මට්ටමේ විතක්ක විචාර කියන මට්ටමේ නළුයි. ඔක පරිඋත්තාන. ඊට පස්සේ ඔය පටිගේම ඔය අකමැත්තම, ඒ කියන්නේ මේ සද්දේ ආරම්භය අකමැත්තම ඔය එක මට්ටමක යෙදීම. එහෙම යෙදුනොත් හැම වෙලෙම පේන්න පුළුවන් සමාවෙට. නමුත් ඊට පස්සේ මේ ඇහෙනවත් එකම ඔය හිතෙන් හිතපු ඔය ගති ටික එහෙමම ගැබ් වෙලා තියෙන අකමැති ගතියෙන් විතරක් යෙදෙනවා කියන තැනකින් අනුසය කියන තැනකින් යෙදෙනකොට ඒ කෙලෙසේ ප්‍රකටම නැහැ. අපි මෙහෙම දෙයක් හිතුවනේ කියන එක දන්නේවත් නැහැ. ඕගොල්ලෝ. එච්චරට මේ කෙලෙසිය ඇතුළට ගිහිල්ලා. අපි කියමු දැන් කෙනෙකුට පුළුවන් මේ වස්තු අනිත්‍යයි නේද, මේ ද්‍රව්‍ය කාරණා තේ අනිත්‍යයි නේද කියලා අනිත්‍යයට හොඳට කර්ම කාරණා සිහි කළ අනිත්‍ය සංඥාවට බැඳලා අනිත්‍ය පුරුදු කළා තියෙනවා. ඊගා දැසේ අනිත්‍යයි කියන හැඟීම සිහි කරගත්ත පමණකින් අර ඔක්කොම ඉස්සරට ගේක තියෙනවනේ නේද? ඒ වගේ කෙලෙසේ කියන එකත් ඔහොම දියුණු වෙලා තියෙනවා. කෙලෙසේ කියන එකත් එන්නේ දියුණු වෙනවා. දැන් ලොකු විස්තර වශයෙන් කෙලෙසේකට කැමැත්තකට අකමැත්තකට ලොකු විස්තර ඕනේ නැහැ. ලොකු විස්තර ටිකක් ඇතුව අකමැත්ත හැදුවාම අකමැති ක්‍රම කියන ටික ඇති වෙනකොට විස්තර ටික ඔක්කොම ඉති තියෙනවා. එතකොට මෙන්න මේ අනුසේ ස්වභාවය කියන එක නැත්තම් අකමැත්ත සද්ද ඇහෙනකොටම අකමැත්ත කියන කම තුල දැන්නා කියන කරුණ ටික ඔක්කොම ගැබ්බෙලා තියෙනවා කියන දැනකින් කෙලෙස් හේදෙන හින්දා ඒගොල්ලන්ට ප්‍රකේතකට නැත්තේ. නමුත් මේ හිත සමාධිය වහම සමාධිගත මනසක් තිබුණොත් සද්දේ කියන එක වෙනම පේනවා. අකමැති කම කියන කාරණාව යෙදුනත් ඒක මේ පෙනෙන දෙයට අයිති නැහැ. අකමැතිකම කියන එකද මනස තුලයි උපන්නේ කියන තැන දක්වා. එතකොට මට දැනන නේද කියලා හිතෙන මට්ටමේ රළු විතර්ක ප්‍රකට වීම ගැන කවර කතාවද? ඒ රළු විතර්කෙන් ඔබට ගිය සියු අකමැතිකම මනසේ යෙදුනා. ඒ ගතිය බව හොඳට තේරෙන, හොඳට දන්නා වූ දක්නා වූ තැනකට එනවා. ඕගලන්ටම පෙනෙනවන සද්දේ වෙනම එකක්. ඒ අරබය අකමැති යෙදුනේ අපේ මනසේ කියනකොට මේ සද්දේ නරක එකක් නපුර එකක් වෙනක එකක් වෙයිද? කවදාවත් වෙන්නේ නැහැ. මෙහෙන් මේ බාහිරෙ මිදෙන්නේ ඉබේමයි නේද? එතකොට ඔන්න ඔය දකින ටික මේ ටික දැනගන්න හිත වඩන්න සමාධි භාවනාවක් කරන්න මෙන්න මේ දැනගත්ත ටික දකිනවා කියන තැනට පත් කරගන්න පුළුවන්. මේ ඊගාවට තාපටකින් ගත්තොත් සීලයක පිළිපලා සමතකමතහන් වඩමින් නීවරණ ධර්මයේ දුර වෙන විදිහට විදර්ශනා කරන්නේ මොකටද? මෙන්න මේ ඇත්ත දකින්න. මෙන්න මේ තේන දේ වෙනම එකක්, ඒ ආරම්භය පහළ වෙන විඥානයේ වෙනම එකක්. විඥානයේට මේ ස්පර්ශ ආයතන 6 ඇසුරු නොකර තියාගන්න පුළුවන් මට්ටමට ගන්න පෙනෙන්න. ඔන්න ඔය තැන දක්වා විතර අපිට කරන්න පුළුවන්. ඒ මට්ටමට කරනකොට ඇත්ත දැක්කහම මේ මනස තියෙන ගති ස්පර්ශ ආයතන 6ට බැඳලා සැපදු විදපු එකේ කලකිරෙනවා. කලකිරීමෙන් නොවැළෙනවා, නොවැළෙනකොට මනස මිදෙනවා. මේ ඇත්ත දකින මට්ටමට ආවහම මේ ස්පර්ශ ආයතන 6ට හිත නමන, හිත නැමෙන ගතියට තමයි ආශ්‍රව කියලා කියන හුරුව කියන්නේ. ඒ හුරුවෙන්ම මනස මිදෙනවා. එදාට රහතන් වහන්සේ කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6 පරිහරණය කරන උපදින මනෝවිඥානේ ඊට අනුගතව මොන විදිහකටවත් පවතින්නේ නැහැ. උපදින මනෝවිඥානයේ ඊට නැඹුරු නොවීම පවතිනවා. සිහිනුවණින් ස්පර්ශ ආයතන 6 පරිහරණය කරනවා. ඒතර කියනවා නාචකින්ච ලෝකේ උපාදිතී. ලෝකේ කිසිවක් උපාදාන වශයෙන් ගන්නෙ නැහැ. මේ ඇහැ රූප චක්කු විඥානය, කන ශබ්ද සෝත විඥානය, මේ කිසිවක් තමන් මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියලා මේ මනසේ ගිබඳ ධර්මතාවයන්ගේ මේවා මම වගේ කියලා අරගෙන නැහැ. ඒ නිසා උපදිනවා. උපදින දෙයින් ඊට නැඹුරු වෙලා නැහැ. නාම රූපච්ච විඥානේ වෙලා විඥාන නිසා නාම රූප වෙන්න දෙලා නැහැ. තවත් එකකින් ගත්තාම ආපෝ ප්‍රතිසන්දියට ගිහිල්ලා නැහැ. ආපෝ ස්පර්ශ ආයතනෙ ඉදීමට ගිහිල්ලා නැහැ. ඉතින් මෙන්න මේ වගේ ඒ තැනක් තියෙනවා අපිට තවත් එකකින් දකින්න. ඒ සඳහායි අපි මේ භාවනා කරන්නේ. නිවන් දකින්නවා කියලා කියන්නේ මේ දුකේ නිවීම, ජරා මරණයෙන් මිදීම. ඒක කරන්න පුළුවන් මරණයෙන් පස්සේ නෙමෙයි ජීවත් වෙන්න කෙනෙකුට. මරණයෙන් පස්සේ නෙමෙයි නිවන ලැබෙන්නේ. ජීවත්ේදී. ජීවත්ේදී ඒ කියන්නේ අප්‍රමාද අමත සද අප්‍රමාදී බව නිවනට වචනයක්. ප්‍රමාද මච්චුන පද ප්‍රමාදේ මරණයට මඟ. අප්‍රමත්ත නිවියන්ති අප්‍රමාද කෙනා නොමරෙනවා. එතකොට ප්‍රමාද අච්චිනෝ පද ප්‍රමාද වාස නැහැ නේ. ජීපමත්තය තම තමවත් යන්න බෑ. ඒක තමයි අසුර නිසා වෙනස් වෙනවා. ජීපමත්තය යතමත යමේ ප්‍රමාද වාසය කරනොත් ජීවත් උනත් නැරෙනවා. අන්න මේ ධර්මයේ පෙන්වනවා නැරෙනවා සහ ඒ කියන්නේ කෙනෙක් ජීවත් උනත් මොකද වෙන්නේ? එයා මැරිච්ච කෙනෙක්. කෙනෙක් මේ ධර්ම අවබෝධ කරගෙන මැරුණත් එයා ජීවත් වෙන කෙනෙක්. ඈ තාපතෙන් ගත්තොත් එයා නොමැරෙන තත්ත්වයටපත් වුණා ජීවත් වෙද්දීම. ජරා මරණයටපත් වෙන්නේ නැති නොමැරෙන්නේ බවටපත් වුණා ජීවත් වෙද්දීම. මෙයා ජීවත් වෙヒටියත් නැහැ. එතකොට පෙන්වුවා මරණයෙන් පස්සේ නිවන පෙන්නේ. මෙලොව. ඒ නිසා හැමදෙනාම ජීවත් වෙද්දීම නොමරන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. පත් වෙන්න උත්සාහවත් වෙන්න ඒ සඳහා මේ දේශනාව සුදව කරගන්න කියන සාධාරණ මතක් කරනවා. හැමදෙනාම ටිකක් එළියට ඵලයට ගෙහිලා මේ දාන වෙලා වෙනකන් හිත වඩන්න ටිකක් භාවනා කරන්න. මහවස්සාපෞ එන්න නේ. හොඳයි කියලා තමයි.